Garu Vasudeva Nanakar Mantuma.
Subhavatumani, Matan Matuinad, we Satyano.
Vatamatuinadi.
Palamu ma Naya Apasu. Give me Karne Indrajit Kumaraswami. Indrajit Kumaraswami Adipati Varya Unar Passe Etuma Kiratibuna Mandaka Patre Ape Ketikali Nova Gatu Nayati Neva Vedipoliate with Ketikali Nova Gan Naya Vedipoli Vedi Eva Geva Hamar Karanata Pi Digukali Neva Adupoliate Nayaganima Sutsui Kiel Eka Danta මා බැංකුව කරගෙන යනවයි කිය. අපි මේ පනත ගැන අපේ විරුද්ධත්වයේ තිබෙන්නේ දැනට තිබෙන ක්‍රියාදාමයේ කාර්යක්‍රමයේ ස්වභාවය වෙනස් කළ යුතු නෑ ණය ගැනීම හා ණය ගැනීම. දැන් මේ අපේ මහා බැංකුව දැනටත් ණය ගැනීම කරනවා ණය ගැනීම කරනවා. ඉතින් ණය අරගෙන ණය ගෙවීමුත් කරනවා. ඉතින් මේ ක්‍රියාදාමය දිගටම විමිට්ටි වෙනවා. ස්වාධීන ආයතනයක් ගැන මහ බැංකුව කතා කරලා තියෙන්නේ මහ බැංකුව ඇතුළත ස්වාධීන ආයතනයක්. මොකද දැන්ට ණය දෙපාර්තමේන්තුව කියලා එකක් තිබෙනවා. ණය දෙපාර්තමේන්තුවෙන් කරන්නේ ණය ගැනීම ප්‍රධාන වශයෙන්. මූල්‍ය මණ්ඩලයේ නිර්දේශ අනුව ණය දෙපාර්තමේන්තුව ණය ගන්න. ණය ගෙවීම කිරීම මහ බැංකුවේ සාමාන්‍ය පොදු වගකීමක්. දැන් ඒ වෙනුවෙන් මහ බැංකුව ඇතුළත යම් විශේෂ ආයතනයක් හැදීම යෝග්‍ය බව තමයි ඒ වර්තාවේ කියලා තියෙන්නේ. ස්වාධීන ආයතනයක් කියන්නේ මහ බැංකුවෙන් පිටත ආයතනයක් ගැන නෙවෙයි මේ කියන්නේ. දැන් මෙතන අපේ විරුද්ධත්වය තියෙන්නේ මේ ඡේදය 4 ඡේදය 10 ඡේදය 11 කියන මේ ඡේද වලින් අගමැති අතට අලුත් බලයක් එනවා මහ බැංකුවෙන් පිට මහ බැංකුව විසින් කරන ක්‍රියාදාමයට අගමැතිට මැදි අත්වීමට හැකි බලයක් එනවා මම මේ ඡේදායමත් කියවගෙන යන්නේ ඒ ඡේද කලින් කියවුණා ඡේදය 4 ඡේදය 10 ඡේදය 11 අගමැතිවරයාගේ තීන්දුවට අනුව තමයි ප්‍රමාණයේ තීන්දුව කරන්නේ ණය ගන්න විදිය තීන්දුව කරන්නේ ඒ වගේම ඒ සඳහා ගෙවන පොලිය තීන්දුව කරන්නේ මේ ඔක්කොම තීන්දුව කරන්නේ ඒ නියෝගයන් විදි විධාන අනුව ඔව් මොකද්ද උපදේශ අනුව ඒ උපදේශ මේ පිළිපැදිය යුතුමයි කියන එකක් නැහැ උපදේශ අනුව ණය මගින් එකතු කරගත යුතු මුදල් ප්‍රමාණය එම ණය ලබා ගත යුතු ආකාරය පාත්නා ණය පෙරාතුමේදී ගැනීම අලුත් ණය සමග හුවමාරු කිරීම ඇතුළු එකී ආණ්ඩුවේ ගෙවීමේ වග්ගීම් පියවීම සඳහා යෝග්‍ය බවට අමාත්‍යවරයා විසින් සලකනු ලබන ආකාරය ඉතින් මට මීට වඩා සිංහල භාෂාවේ අර්ථයක් තේරුම් ගන්න අමාරුයි. මොකද කියවෙන්නේ? මොකද කියවෙන්නේ? මොකද කියවෙන්නේ? ඒක කියවන්නකෝ.
ඔබතුමා කියුවේ නැත්තේ ඔව් මේක තියෙන. අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව.
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතුව නේ නං අර්ජුන මහේන්ද්‍රණු
පත් කළේ. පොඩක් ඉවර නැහැ ඉවර
නැහැ. ඔය ඕකේ
ඉවර නැහැ. ඉවර නැහැ. අහගන්න. එම පනතේ 3 වෙනි වගන්තිය විවිධා සහ
නිකන් බොරුවට මගේ කාලේ
ගන්න. මුදල් නීති පනතේ 114 වන වගන්තිය විවිධාන වලට යටත්.
නෑ නෑ.
මුදල් නීති පනතේ 114 විධිවිධාන වලට යටත්ව
තමයි.
එතකොට 114 විධිවිධාන මොකක්ද කියලා ඔබතුමා කියවන්නේ
එහෙමනම්. නීති පනතට යටත්ව මූල්‍ය මණ්ඩලයේ උපදෙස් අනුව තමයි.
නෑ උපදෙස් නෙවෙයි විධිවිධාන වලට යටත්ව.
මෙයා
මේක කියනවානේ
ඇමතිවරයා.
එහෙම කියන්න එපා. ඇමතිවරයා තීරණය කරන්නේ කොයි ආකාරයෙන්ද මොන පොලියටද කියලා. එහෙම එකක් නැහැ ගරු වාස්තුවනායකර ඇමතිතුමා.
එහෙම එකක්
නැහැ. කොහෙද කියන්නේ පොලිය කියලා. ඇමතිතුමා
ප්‍රමිතියේ කියව එක පාරක්. මම දෙපාරක් කියවන්න බෑ. සිංහල භාෂාවට වෙන අර්ථයක්
නැහැ. මේක එහෙම දෙයක් නැහැ. කිසි ඇමතිවරයෙක්ට පොලියක් තීරණය කරන්න පුළුවන්
කියලා ඉන්නකෝ. මේක කියවෙන ටික අහගෙන.
මේක නැහැ.
ඔබතුමාගේ පිළිතුරු කතාව ඒක කියන්න. ලබාගන් ලබන ආකාරය එකතු කළ යුතු ප්‍රමාණය හුවමාරු කළ යුතු ආකාරය ඒවා අමාත්‍යවරයා විසින් සලකන ලබන ආකාරයයි අමාත්‍යවරයා විසින් සලකන ලබන ආකාරයයි ඉතින් මේ 10 වගන්තිය 4 වගන්තිය 11 වගන්තිය මේ හැම වගන්තියකින්ම අගමැතිවරයාට තමන්ගේ විධාන නියමයන් කිරීමට නියෝග කිරීමට බලය දීලා තියෙනවා බලය දීලා තියෙනවා අරයාගේ උපදේශ මත මෙයාගේ උපදේශ මත කිව්වට දැන් මම මේ කියන්නේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතුව කියන එකේ නම් අතිවැදගත්මක්
නැහැ
මොකද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතුව තමයි අර්ජුන මහේන්ද්‍රනුත් පත් කළේ ඒ නිසා අර්ජුන මහේන්ද්‍රන්වද හොයාගන්න බෑ ඇයි අගමැතිතුමා කිව්වනේ මම ගෙන්ල දෙන්නම් ඕනේ වෙලාවක මිනිහා මගේ යාළුවා මිනිහා ගිහලා තියෙන මගුල් උත්සවයකට මම ඕනේ වෙලාවක ගෙන්නන්නම් ඕනේ වෙලාවම මට කියන්න කෝ දැන් ගෙන්නලා දුන්නද දැන් මේ පොලිසිය හොයනවා උසාවිය නියෝග නිකුත් කළා අගමැතිවරයා කටපියාගෙන ඉතින් විශ්වාසභංග යෝජනාවක් ගේන එක වැරදිද දැන් විශ්වාසභංග යෝජනාව ගේන්න පටන් අරගෙන කටාන නගර සභාව මීගමුව මහනගර සභාව ගාල්ල මහනගර සභාව UNP මන්ත්‍රීවරු UNP එකට විරුද්ධව පොහොට්ටුවට ඡන්දෙ දීලා අපේ නායකයව පත් කරගෙන විශ්වාස භංග යෝජනාවේ ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන ඊළඟට මම මේ කියන්න කල්පනා කරේ මේ අර්ජුන මහේන්ද්‍ර මහත්තයා ඉවත් කරන්න ඉස්සෙල්ල මේ පනත ගේන්න එක ගැන කතා නොකරේ මොකද මෙවැනි පනතක් ගැන අර්ජුන මහේන්ද්‍රෙන් පලා යෑමට පෙර මේ සභාවට නම් යෝජනාවක් ආවෙත් නැහැ. එවැනි යෝජනාවක් ගෙනෙන බවට ආරංචියක් තිබුණෙත් නැහැ. මේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාද කිව්ව හැටියටම මේ ප්‍රශ්නේ පළමුවන්ට වතාවට සාකච්ඡා වෙමින් තිබෙන්නේ මේ දැන් ඉන්න අධිපතිවරයාගේ කාලේ. එතකොට මම හිතා ගන්නවා අර්ජුන මහේන්ද්‍රන්ගේ කාලේ මේ යෝජනාව ගෙන ඇවි නැහැ. මොකද එතකොට අර්ජුන මහේන්ද්‍රන් හරහා අගමැතිවරයාට වමනා කටයුතු යාළුවා හැටියට ඉටු කරගන්න තිබුණා විශේෂ බලතල අගමැතිතුමාට නැතුවත්. දැන් විදා අධිපතිවරයා පලා ගිහිල්ලා ඉන්නවා ජාත්‍යන්තරයේ කොතනකෝ සැඟවෙමින්. දැන් අගමැතිවරයා යෝජනා කරනවා අපිට ණයක් ඕන. මේ ණය අනාගත ණය පියවීමට ගන්න ණයක්. පොඩි ණයක් නෙවෙයි මේ පාර යෝජනා කරන්නේ ට්‍රිලියනයකට කිට්ටු ණය. දැන් ඒ ණය ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පියවර පිළිවෙත් ඒවා පිළිබඳ නියෝග විධාන දීමට ඇමතිවරයාට බලතල තියෙනවා. දැන් මේ අනුව කටයුතු ආරම්භ වුණහම මහ බැංකුව හරහා ක්‍රියාත්මක වෙන්න ජාත්‍යන්තර වශයෙන් මේ ණය මුදල් හොයා දෙන්නේ කවුද? ඕන කෙනෙක්. මොන පොලියටද? එදාට තියෙන හොඳම පොලියට. හැබැයි අර්ජුන මහේන්ද්‍රන්ගේ හොඳම පොලිය නෙමෙයි. අර්ජුන මහේන්ද්‍රන් දා පර්පෙචුවල් ට්‍රෙෂරි සමග හොඳම පොලිය උනේ වැඩි පොලිය. දැන් මට බයක් තියෙන්නේ මේ කරන්න යන මේ ණය ගැනීමේ ක්‍රමය තුල ඇමතිවරයාගේ විධානයන්ට යටත්ව මේ ණය ගැනීමේ ක්‍රියාදාමය සිදුවෙනකොට අර්ජුන මහේන්ද්‍රන් කොතන හරි ඉඳීවිද මේ ණය ලබා දීම වෙනුවෙන්? ඇයි ඔහු අද he's a fugitive today and we don't know where he is And we have a fear that he will become involved again in order to raise funds for the debt department of our central bank with the support of the Prime Minister. Prime Minister is already a suspect, and he has got to face charges in this house about his involvement in the bond scam. Now, අපි දැන් කල්පනා කරන්නේ මේ අගමැතිවරයාගේ මේ බලය මේ ණය ගැනීමේ ක්‍රියාවලියට මෙච්චර විශාල ණයක් ගැනීමේ ක්‍රියාවලියකට සම්බන්ධ වුණොත් මේ ණය ලබා ගැනීමේ ක්‍රියාවලිය තුළ ජාත්‍යන්තරයේ කොයිබක හරි අර්ජුන මහේන්ද්‍රන්ගේ භූමිකාවක් තිබේවිද කියන ප්‍රශ්නයයි ඊළඟට කියලා කතා කරු මන්ත්‍රීතුමා කිව්වා මේ නොඑක් තැන්වලට ණය aran තියනවා ඒවා අපි දන්නේ නැහැ ඔය එක හරි මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්නේ අපි අයවැයෙන් ගන්න ණය මේ ආණ්ඩුව ගන්න ණය ගන්න එක එක සංස්ථාවල් ගන්න ණය බැංකු ගන්න ණය මේ සභාවේ අයවැය යෝජනා ඇතුලේ සාකච්ඡා වෙන්නේ නැහැ ඒක ඇත්තයි ඒවා සාකච්ඡා වෙන්න මේ සභාවට පුළුවන් ඒ ආයතන යටතේ දැන් මේවායේ ණයගෙන දැනගන්න විදිහක්වත් තිබුණ නැහැ කිව්වා මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහලා තියෙනවද කවුරු හරි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් මේ වෙනුවෙන් අම්මන් දොඩන්න කොච්චර ණය ගත්තද මත්තලා හදන්න කොච්චර ණය ගත්තද ඒ ආපු ප්‍රශ්න වලට උත්තර දෙන්න බැහැ කියලා තිබුණාද නැත්නම් උත්තර දීම මගහැරලා තියෙනවද කරුණාකරලාපට කියන්න ඒ නිසා අපි කියන්නේ මේ නිකම් බොරුවට බොරු චෝදනා එල්ල කළා දමල ගහන්න නැතුව මේ වගේ ප්‍රශ්න අහලා ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැහැ කිව්වා නම් ඒක වෙනම කාරණයක් දැන් මේවා දැන් කවුරුත් දන්න කාරණා දැන් ඒ නිසා මේ වගේන් තවත් කතා කිරීමේ තීරුමක් නැහැ හම්බන්තොට වරාය ගැනයි මත්තල ගැන අපි එකක් දන්නෝ ඒවා ඒ වටිනාකමක් නැති ඒවා ලොකු වටිනාකමට විකුණන්න දැන් පුළුවන් වෙලා තියෙනවා හොයනවා විකුණන්න ලොකු වටිනාකම් වලට එතකොට ඒ වට වටිනාකමක් නොතිබුණු දේවල් සුදු වලි අර කිව්වේ අර මුදල් ඇමතුමා ඉන් ද නේම් ඔෆ් ඩෙවලොප්මන්ට් වයිට් ටෙලිෆන්ස් ආ වට් වී හැව් චීප් වයිට් ටෙලිෆන් බට් වයිට් ටෙලිෆන්ස් ආ ගෝයින් ෆෝ ගුඩ් මනි වයිට් ටෙලිෆන්ස් ආ බීයින් සෝල් ෆෝ ගුඩ් මනි සෝ කැන් දේ බී වයිට් ටෙලිෆන්ස් අනිත් එක මේ ටිකක් කල්පනා කරලා බලන්න ඕන වරායක් හැදුවාම දැන් එතුමා එළදෙනෙක් ගේනවා පැටවෙක් ලබාගෙන කිරි දොවාගෙන ගෙදරට වුණා කිරි සපයකන් එළදෙන ගෙනල්ලා ඊට පස්සෙන්ද කියනවා පාඩුයි එළදෙන ගෙන ආපු සල්ලි පාඩුයි ඉතින් පාඩුවට ගණන් හදන්න පුළුවන් අර පොත්වල අයි ගෙන ආපු මුදල තියෙනවා ඒකෙන් තාම ආදායමක් නැහැ නිසා පාඩුයි නමුත් එළදෙනට පැටව හම්බ වෙලා කිරි බොනකොට කිරි එළෙනකොට කිරි දොවනකොට තමයි අර පාඩුවක් යයි කියලා පොත්වල පෙන්නන එක ක්‍රමානුකූලව ආදායම අපවටපත් වෙන්නේ. ඉතින් එතකන් ඉවසගෙන ඉන්න බැරුව අපේ හම්බන්තොට වරාය මේ විදියට ඉතා අඩු ගණන් වලට ඉතා දීර්ඝ කාලයකට પરම්පරා තුනකට අහිමි වෙන කාලයකට ඒවා විදේශ සමාගම් වලට පාවා දීමේ අපරාධය අද චෝදනාවක් හැටියට තියෙනවා. ඊළඟට පොලි රේට්ටු දිගටම ඉහළ යනවා. දැන් ඒක කොහොමද ගණන් බලන්නේ? දැන් අද අපිට දැනගන්න ලැබුණා දැන් ඩොලරේ පොලි රේට්ටු ඉහළ යනවායි ඇමරිකාවේ. ඇමරිකාවේ පොලි රේට්ටු ඉහළ යනකොට එකක් මේ රටේ තියෙන ආයෝජන මේ රටෙන් පිට වෙලා හේට යනවා. ණය වෙළඳ පොලේ ආයෝජන අනිත් එක අපිට ගන්න වෙන ණය ගන්න වෙන්නේ වැඩි පොලිය. ඒකයි මේ කියන්නේ. දැන් යුරෝපයේ හා ඇමරිකාවේ අද වර්ධනයේ ඉහළ යාමක් තියෙනවායි කියන එක උඩ. නමුත් මේ ට්‍රම්ප් විසින් පනවන ආරක්ෂණවාදී පියවරයන් එක්කලා මේ තත්ත්වය එහෙම පවතින්නේ නැහැ දිග. ඊළඟට අරගෙන බලන්න මේ මොකද ඒකට කියන්නේ මල්ටිපල් ෆැක්ටර් ප්‍රොඩක්ටිවිටි රේට් පෞගේ අවුරුදු 10 අරගෙන බැලුවාම සියයට එකකින් විතර ඒ පලදායිතාවේ අඩුවෙලා තියෙන. ලෝක ආර්ථිකය. ඒ නිසා මේ නැංමක් පෙන්නන මේ ආර්ථික තත්ත්වය දිගට පවතින්න පුළුවන් එකක් නෙවේ. ඒක තමයි විද්‍යාඥයන්ගේ මත. අනික් අතට මුළු ලෝකයම ඉතා වේගෙන් වැඩිවාසයට පත්වෙන ජනගහනයක් බවට පත්වෙලා තියෙන. ඉළඟට වැටුප් පැඩිවීමක් වෙලා නෑ මේ ලෝක ආර්ථිකය ගැන කතා කරන්න. වැටුප් පැඩිවීමකුත් නැත්තං. පලදායිතාවය ශ්‍රම පලදායිතාවය සර්වසාධක පලදායිතාවය ඉහළ යන්නෙත් නැත්තං. ඒ වර්ධනය පවතින වර්ධනයක් නෙමේ. ඒ නිසා තමුන්නාසේලා ගණම්බලන්න එපා මේ දැන්තමයි හොඳම පොලිරේට්ටුව තියෙන්නේ කියල්. කියලා දුවගෙන ගිහිල්ලා මේ ලෑස්ති වෙන්නේ රුපියල් මිලියන ට්‍රිලියන එක විතර කුට්ටියක් මේ පොලියට ගන්න නම් මේ තමයි හොඳම අඩු පොලි රේට්ටු තියෙන කාලය කියලා මේ ලෝකයේ ඇතිවෙන වර්ධනයේ වැඩිවීම ගැන දිහා පමණක් බල්ලා මේකේ තියෙන තිරසාරභාවය ගැන මේ කිව්ව කරුණු අනුව බලලා මේ ලෝකයේ පොලි රේට්ටුවල ඇතිවිය හැකි විචල්ය ගැන මීට වඩා හුඟක් කල්පනා කරලා බලන්න වේවි. ඊළඟට මේ ආර්ථිකය ගැන මේක ගැන කතා කරන්න වෙන මොකද මුදල් ඇමතුමා කිව්වා 60-40 අනුපාතයට අපි ගේන්නයි යන්නේ. 60%ක් ඍජු බදුවලින් 40%ක් වක්‍ර බදුවලින්. එහෙම ගිය කියා වක්‍ර බදු වැඩි ගන්න. වක්‍ර බදු වැඩිවීමට හේතු වෙන තීන්දුව තීරණ ආණ්ඩුව ගන්නවා. දැන් දුම්රිය ගාස්තු 15%කින් වැඩි කරා. වැඩි කරපුවාම කොහොමද වක්‍ර බදු අඩු වෙන්නේ? ගාස්තු ආණ්ඩුවේ ගාස්තු වැඩිවීමත් එකතු වෙන්නේ බද්දක් හැටියට තමයි. ඉතින් ඒ නිසා මේ වක්‍ර බදු කියන එක නිකම්ම මේ විවිධ බඩු ආණ්ඩ වලින් අය කරන ආණ්ඩුවේ බදු විතරක් නෙමෙයි. ආණ්ඩුවේ ගාස්තුත් අපි මේකේදී සලකා බැලිය යුතුයි. ඒ නිසා දිගටම වක්‍රබදු අඩු කරනවයි කිය කිය පහුගිය අවුරුදු 3ම වක්‍රබදු වැඩිවීමක් සිද්ධ වී තිබෙන බව ආණ්ඩුව පිළිගත යුතුව තිබෙනවා. මේ ආර්ථිකය ගැන නම් උදං අනන්න එපා. දැන් මේ උදං අනු ආර්ථිකය ගොඩ එනවයි කියලා තමුන්නාසේලාගේ ජනාධිපතිතුමා කියලා තියෙනවා. ආර්ථික ආයාලේ ගිහිල්ලයි කියලා. පහුගිය අවුරුදු 3ේ ජනාධිපතිතුමා ප්‍රසිද්ධියෙත් කිව්වා, කීප වරක්ම කිව්වා, ආර්ථිකය ආයාලේ ගිහිල්ලා ආර්ථිකය නන්නත්තාර වෙලා මේ ආර්ථිකයේ වගකීම් මම බාර ගන්න යන්නේ කියලා එතුමා බාරගත්. බාර අරගෙන ඉකොනොමික් කවුන්සිල් එකක් හදාගෙන වැඩ කරගෙන යනකොට අගමැතිතුමාගේ අර පරණ ආර්ථික කොමිටිය නොනවතීම රැස් වෙන්න හදන. දැන් ජනාධිපතිතුමාට සිද්ධ වෙලා තියෙනවා වඩාත් බරපතල කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර. මම මේක කියන්නේ ජනාධිපතිතුමා තමයි අපේ සාක්ෂිකරු. ආර්ථිකයට ගිය කලදස්සාව ගැන කියන්න. දැන් ඇත්තටම මේ පනත පිළිබඳව මහින්ද රාජපක්ෂ අපේ සබු ජනාධිපතිතුමා තමුන්නාසේලා ජනාධිපතිතුමාට ටෙලිෆෝන් එකකින් කතා කළා. කතා කළා කිව්වා මේ පනත කලබලයේ ඊයේ ගේන්න එපා. නැත්තම් පෙරේද ගේන්න එපා. මේක ගැන ටිකක් සාකච්ඡා කළා. දෙපක්ෂයේම මන්ත්‍රීවරුන්ගෙන් කරුණු විමසලා බලලා මේකේ අවශ්‍ය සංශෝධන කරන්න කියලා. ඉතින් ජනාධිපතිතුමායකට සවන් දීලා මෙය අදට මේ සාකච්ඡාව මේ විවාදයේ කල්තබන්ට උපදෙස් දීලා අද ඒ අනුව මෙය සිද්ධ වෙනවා. එය මම කිව්වේ මේ පිළිබඳව අපි ගතයුතු පියවර හැම එකක්ම අරගෙන තිබෙනවා. ඒ අනුව යම් වෙනස්කම් කරන්න එකඟ වී තිබෙන බවත් පේනවා. ඒ වෙනස්කම් මේ වෙලාවේ අපට ප්‍රමාණවත් නැති බවත් කිව යුතුයි. අගමැතිවරයාට ආර්ථිකය මෙහෙවීමේදී හරියාකාරවය කරන්න බැරි වූ බව හොඳින්ම පෙනී ගොස් තිබෙනවා නම් මේ මහබැංකුවේ විෂය භාර ඇමතිවරයා හැටියට අගමැතිවරයාට මේ 10%කට අඩු ප්‍රමාණයක් සමස්ත ණය ප්‍රමාණයෙන් ණයක් හැටියට අරගෙන එය වෙනම ගබඩා කර තබන්නට වෙනම තන්පත් කර තබන්නට අගමැතිවරයාගේ මග පෙන්වීම හා අනුදැනුම අනුව ක්‍රියා කරන්නට ඉඩ දීම කොයිතරම් දුරට ඥානවන්තද කියලා නැවත සලකා බලන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. එතුමාගේම තේරුම් යාම අනුව.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්යි.
මම ඉවර කරන්නේ නැහැ. ඒ නිසා මම ආණ්ඩුවේ තුන් අවුරුදු පාලනයට තීන්දුවක් දීලා තියෙනවා. පළාත් පාලන මැතිවරණේ සභාපතිතුමනි, ඒ නිසා මේ ගැන වෙනත් තීරණ වමනා නැහැ. ජනතාව හොඳ තීරණයක් දීලා තියෙනවා තුන් අවුරුදු පාලනය ගැන මෙන්න ජනතාවගේ මතය කියලා. අලුත්ම ප්‍රතිඵලයක් තියෙනවා. කටාන මහනගර සභාව, මීගමුව මහනගර සභාව, අන්න ගාල්ල මහනගර සභාව, එක්සත් ජාතික පක්ෂයේ අලුත් නාගරික මන්ත්‍රීවරු පොහොට්ටුවට ඡන්දෙ දීලා පොහොට්ටුවේ අය පත්කරගෙන තියෙනවා. විශ්වාස භංග යෝජනාව දැන් ඉනම්ම ක්‍රියාත්මකයි. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ නායකයාට විරුද්ධව ගාන කැරල්ල දැන් එළියට ඇවිල්ලා. මේ බවත් කියමින් මානියන්ව නොස්තුති.
ස්තුතියි ගරු සන්දිත් සමරසිංහ මන්තුමා.
රමුඩස් වන වන මන්තිතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට මේ කාලය ලබා දීම ගැන. අද 2018 අයවැය යෝජනාව යටතේ 1989 අංක 13 දලන නිෂ්පාදන බද්ධ සම්බන්ධව මම කතා කරන්නේ. අත අපි දන්නවා ඒ බදු පනත යටතේ විශේෂයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වහන සහ වහනවල ඒ මිල නැත්තම් ගහන බදු අඩු කරලා තිබෙනවා. ඒ වගේම අද මෙම රට සහ ලෝකයේ යන ගමනත් එක්ක මෙම විදුලි බලය පාවිච්චි කළා මේ රටේ පමණක් මේ ලෝකයේ මේ තිබෙන පරිසරය දියුණු කරන්නත් පරිසරය ආරක්ෂා කරන්නත් අපි අපේ රට බැඳිලා සිටිනවා. ඒ වගේම මන්ත්‍රීතුමනි, අපි දන්නවා 2030 වෙනකොට තිරිසර සංවර්ධන ඒ අරමුණු කරා අපි රටක් හැටියට ලෝකයේත් එක්ක යා යුතුයි. එතකොට අපි මේ අරමුණු 17ක් තිබෙනවා. හත්වෙනි අරමුණ තමයි දැරිය හැකි පිරිසුදු බලශක්තිය. එතකොට මේ බලශක්තිය අපිට ලබා ගන්න වෙන්නේ තාපයෙන්, එහෙම නැත්නම් සූර්ය බලශක්තිය, නැත්නම් අනික් ක්‍රම වලින්. එතකොට ඒවා පාවිච්චි කරගෙන මේ රටේ පරිසරය ආරක්ෂා කරගෙන, එහෙම නැත්නම් කොලනිල් කියන ඒ හරිත පරිසර ක්‍රමවේදයකට යන්න අපේ මුදල් ඇමතුමා මේ 2008 අයවැය යෝජනාවල අපිට ගෙනැල්ලා හදලා දීලා තිබෙනවා. එතකොට මේ දේ කරගෙන යනකොට අපිට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ විදුලි බල මණ්ඩලය මේ ක්‍රමවේදවලට ඉදිරියට යන්න ලකලැහැති වෙලා තිබෙනවද කියන එක තමයි මෙතන මේ ප්‍රශ්නයක් තිබෙන්නේ. මොකද අපි මේ ඉදිරියට මේ තාක්ෂණයත් එක්ක යනකොට, ගරු මන්ත්‍රීතුමනි, අපි දන්නවා මේ තාක්ෂණයත් එක්ක යනකොට රටේ තියෙන ඒ ලෝකයත්, ඒ වගේම අවට පරිසරයත් හැදිය යුතුයි. ඒ වගේම අද අපි මේ විදුලි බලය උපයෝගී කරගෙන වාහන පාවිච්චි කරලා පරිසරය ආරක්ෂා කරන්න මේ ගමන යනවනම් අපි දන්නවා මේ ඒ විදුලියෙන් මේ වාහන බැටරි චාර්ජ් කරන්න පුළුවන් ඒ ස්ථාන ගොඩ නැගිය යුතුයි. ඒ වගේම අපේ ගරු මුදල් ඇමතුමා එදා ප්‍රකාශ කරා මේ ගමනාගමන මණ්ඩලයටත් විදුලිය භාවිතා කරන ඒ බස් රථ පාවිච්චි කරන්න ඒ ක්‍රමවේද හදනවයි කියලා. ඒක ඉතා වැදගත් කාරණාවක්. ඒ මන්ද අපි දන්නවා පරිසර දූෂණය මේ ඩීසල් සහ පෙට්‍රල් වලින් වෙන නිසා. ඒ වගේම අද අපි මේ කතා කරගෙන යනකොට හත්වෙනි අරමුණ තමයි දැරිය හැකි පිරිසුදු බලශක්තිය. ඒ වගේම 11වෙනි අරමුණ තමයි මේ තිරසර සංවර්ධන ඒ මේ අරමුණු වලින් තිරසර නගර සහ මහජනතාව. එතකොට මේ තිරසර නගර සහ මහජනතාව ගැන අපි කතා කරනකොට අපේ නගර සහ ඒ ගම්මානවලත් මේ වාහන ක්‍රියාත්මක කරන්න විදුලිය අපිට ලබා ගන්න පුළුවන් ක්‍රමවේද හැදී යුතුයි. අද අපි දන්නවා සූර්ය තාප කෝෂ පාවිච්චි කරලා විදුලිය ලබා ගන්න වැඩ කරගෙන යනකොට විදුලි බල මණ්ඩලේ ප්‍රශ්නයක් තිබෙනවා. මේ සූර්ය තාප මං හිතන්නේ අනික් ලෝකවල රටවල් වල සෑම තැනකම පාවිච්චි කරනවා, කිසිම ප්‍රශ්නයක් නැතුව ඒවට අතහිත දෙනවා. අද අපි දන්නවා බැංකුවල සහන පොලී ක්‍රමයට ණය දෙනවා මේ විදුලි තාප පාවිච්චි කරන්න. හැබැයි මේ තුලින් තාපේ ලබාගෙන කටයුතු කරන්න පංගුවක් වෙලාවට යනකොට මෙතන විදුලි බල මණ්ඩලේ ඒ ගැටලු සහගත ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. මම හිතන්නේ මේවා ඉදිරියට යනකොට මේවා දියුණු කරගෙනකොට මේ ආයතන, මේ වගකීතු ආයතන විශේෂයෙන් මේ අපි සභාපතිතුමේ ඔබතුමාගෙන් ඉල්ලා සිටින මේ ආයතන ඒ ක්‍රමවේදයන් එක්ක යා යුතුයි. මොකද ඉදිරි දැක්මත් එක්ක තාක්ෂණයත් එක්ක ඉදිරියට යා යුතුයි කියන එකත් මේ වෙලාවේ අපි කියන්න ඕනේ. මොකද ඒ තාක්ෂණය අරගෙන යන්නේ නැත්නම් ඉදිරියට එතන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. අපි දකිනවා විදුලි බල මණ්ඩලය ගත්තහම තහම තාම මොනවද පාවිච්චි කරන්නේ, අර එක්සෙල් ස්ප්‍රෙඩ්ෂීට් වල යන ඒ විදිහට තමයි තාම මේ පාලනය සහ ඒ ක්‍රමවේද කල්මනාකරණය කරගෙන යන්නේ. හැබැයි ඊට වඩා අලුත් තාක්ෂණයන් ඒ ඇවිල්ලා තිබෙන ඒවා පාවිච්චි කරොත් අපිට මේ ඉදිරියේදී මේ 2030 මේ අරුමුණු කරා යා හැකියි කියන එකත් මේ වෙලාවේ අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි දන්නවා රටක් හැටියට අපිට ඕන වෙන්නේ අපේ ඉදිරි ජනතාව, එපමණක් නෙමෙයි අපේ අනාගතය බාර ගන්න ඉන්න දරුවන්ට පිරිසුදු ලෝකයක් අපේ රටක් ඒ වගේම අපි ලබා දෙන්න. අද ඒ දේ කරනවා නම් අපි දන්නවා මේ රටේ තිබෙන මේ ක්‍රමවේද පරිසර හානි දූෂණ පරිසර දූෂණ අවම කරන්න වැඩ කරගෙන යන්න වෙනවා. ඒ වගේම පරිසර අධිකාරියට පරිසර අමාත්‍යාංශයට විශේෂ කාර්යභාරයක් තිබෙනවා මේවා හරියට බලලා මේ ක්‍රමවේද කොයි විදිහටද කරන්නේ, මේක මේ බලපත්‍රයකට විතරක් සීමා නොවන ක්‍රමවේදයකට කතා කරගෙන යන්න. ඊළඟ අනික් ආයතන සියලුම ආයතන එකතු වෙන අමාත්‍යාංශ එකතු වෙලා මේ ක්‍රමවේද ඉදිරියට ගෙනියන්න කටයුතු කරන්න වෙනවා ගරු මන්ත්‍රීතුමනි. මොකද අපි දන්නවා අමාත්‍යාංශ තිබෙනවා, අද අමාත්‍යාංශ එක එක කාර්යභාරයන් කරාට ඒ අමාත්‍යාංශ මේ තිරසාර සංවර්ධන අරුමනු කරා යනකොට එකට එක් වෙලා කටයුතු කරන්නේ එතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. ඒ වගේම අපි දන්න දෙයක් තමයි මේ කරුණු කාරණා කරන්න යනකොට ඇගයීම් කියන එක ඉතා වැදගත් දෙයක්. ඇගයීම් කරනකොට ඇගයීමක් නැතුව අපි දන්නවා කාර්යයන් වලට අමාත්‍යාංශ සහ පංගුවක් ආයතන කටයුතු කරගෙන යනවා. මේ ඇගයීමක් කරලා මේ ඇගීම තුලින් අපි දන්නවා මේ විදුලිය පාවිච්චි කළ රතවහන පාවිච්චි කරන්න කටයුතු කරනවා නම් ඇගීම් කරලා බලන්න ඕනේ මොනවද තිබෙන අඩපාඩු කොයි විදිහටද කරන්න පුළුවන් කියන එක. එම නිසා අපි ඉල්ලා සිටිනවා ඒ වගේ ක්‍රමවේද ඇති කරලා විගසින්ම ඒ ක්‍රමවේදවලට යන්නත් ඒ ක්‍රමවේද මහජනතාවට හඳුනා දෙන්නත් ඒ ආයතන ඇති කරලා මුදල් ක්‍රම හරි ක්‍රමයට වියදම් කරලා යන්නත් කියලා ඉල්ලා සිටමින්, ඒ වගේම අද මේ ගෙනපු පනත ඉතා වැදගත් දෙයක්. මොකද අපි සියලු දෙනාම මේක එදා අපි අයවැයේදී අත උස්සලා එකඟ වුණා. ඒ මන්ද රටේ පරිසරය ආරක්ෂා කරන එක තමයි ඉතාමත්ම වැදගත් දේ. අද අපි දන්නවා මේ සූර්ය තාපය තුලින් විශාල බලශක්ති ක්‍රමවේදයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ හරහා වෙන්නේ අවම පරිසර දූෂණයක් කියමින් තමුන්නාසේ මට මේ ලබා දුන්න කාලයට ස්තුතිවන්ත වෙමින් මගේ වචන සභාව අවසන් කරනවා.
ස්තුතියි ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා. ඔබතුමාට විනාඩි 20ක් තිබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත පිළිබඳවයි මම මේ ගරු සභාවාමුවේ කරුණු කිපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ පනත පිළිබඳව අපේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කරපු ගරු මන්ත්‍රීතුමන්ලා ඒ පනතේ තියෙන ආදීනව පිළිබඳව කාරණා ගොඩක් මේ සභාව හමුවේ තිබුවා. මේ රටේ දීර්ඝ ඉතිහාසයක් තිස්සේ රාජ්‍යයට අවශ්‍ය කරන ණය ගැනීමට මහා බැංකුව කටයුතු කරලා තියෙනවා. ඒ වගේම රජයේ ණය දෙපාර්තමේන්තුව වැනි ආයතන ඒ සඳහා දායක වෙලා තියෙනවා. ඒ ණය කළමනාකරණය කිරීම ගැනීම යන කරුණු පිළිබඳව පසුගිය දවස්වල වෙනකම් මේ රටේ විවේචනයක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ කොයිම වෙලාවකවත් ණය ගැනීමේ ක්‍රියාදාමයෙන් අයුතු ලාභයක් උපයුවා කියන චෝදනාවක් ඇවිල්ලා තිබ්බේ නැහැ.
නිදහසෙන් පස්සේ කිසියම් ආණ්ඩුවකට රජයට අවශ්‍ය කරන ණය ලබා ගැනීමේදී අයුතු වාසියක් ලබා ගත්තාය කියන චෝදනාව ආවේ මේ ආණ්ඩුවට. රටට හානි කරමින් අයුතු ලාභයක් ලබා ගත්තා. එහෙම නැත්නම් ඒකෙන් අනියම් ආදායමක් උපයගත්තා. ඒ කියන්නේ රට නෙවෙයි පුද්ගලයන් කීප දෙනෙක්. එහෙම කරගත්තයි කියන චෝදනාව පළමුවෙන් ආවේ මේ ආණ්ඩුවට. වෙන ආණ්ඩුවලට තිබුණා ගරු මන්ත්‍රීතුමනි වියදම් කිරීමේදී යම් යම් අයුතු ලාභයන් කොල්ලකෑම් සිදු වුණයි කියලා. ණය ගැනීමේ ක්‍රියාවලියේ අයුතු වාසි ගන්න යම් කිසි පුද්ගල කණ්ඩායමක් කටයුතු කරා නම් ඒ තමයි මහ බැංකු බැඳුම් කර හොරකම. තමුන්නාසලාගේ ආණ්ඩුවේ නායකයා රටේ ජනාධිපතිතුමා කව පහුගිය අවුරුදු 3ට එක්සත් ජාතික පක්ෂයේ මේ රටේ ආර්ථිකය කාබාසිනිය කළයි කිව්වා. ඒ වගේම එතුමා කිව්වා බැඳුම් කර හොරකම කොහොමද සිද්ධ වුනේ? අර්ජුන මහේන්ද්‍රන්ව පත් කරන්න එපා කියලා කිව්වා. ඒත් පත් කළා. නියමිත දුරකාලයේ අවසන් වෙන්න කලින් ඉවත් කරන්න කියලා කිව්වා. ඒක කරන්න එක ගුණෙත් නෑ කිව්වා. ඒ හොරකම වෙච්ච විදිය දිග පළල හැඩය ඔක්කොම දැන් එළියට ඇවිල්ලා ඉවරයි. අර්ජුන මහේන්ද්‍රන් අද රටෙන් පැනලා ඉන්නවා. ඔහුට අයිති රටේ ඉන්නවා. ඔහුට අයිති නැති රටේ තමයි මහ බැංකු අධිපතිකම කළේ. අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවට වෙලා ඉන්නවා. සිංගප්පූරුව කියන්නේ ජාත්‍යන්තර පොලිසියට ඇතුල් වෙන්න පුළුවන් රටක් නෙවෙයි. සිංගප්පූරුව ඒ ගිවිසුමට අත්සන් කළා නෑ. ඒ නිසා අර්ජුන මහේන්ද්‍රන් සුරක්ෂිතවද සිංගප්පූරුවට වෙලා ඉන්නවා. මෙහෙ උසාවි වලින් වරෙන් තුනිකුත් කරාට වැඩක් නෑ. සිංගප්පූරු වැසියෙක් ජාත්‍යන්තර පොලිසියට සිංගප්පූරුව ඇතුළට යන්න පුළුවන් කමක් නෑ. දැන් මේ මහා හොරකම සිද්ධ වෙලා ඒ හොරකමේ ප්‍රතිවිපාකයක් හැටියට තමුන්නාසලට ඡන්දෙන් බඩ ගිහිල්ලා ඒ මහා හොරකමට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය 129ට වඩා පල්ලෙහාට වට්ටලා මහජනයා ඒ හොරකමත් ඇතුළුව තමුන්නාසලගේ පාලනය පිළිබඳව නිර්දය ප්‍රතික්‍රියාවක් දක්වලා තියෙද්දිත් දැන් ආයෙ හදනවා මහ බැංකුවත් මගේ හැරලා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවත් මගේ හැරලා බලය අරගෙන අගමැතිවරයාගේ යටතට ණය ගැනීමේ ක්‍රියාදාමයේ අයුතු ප්‍රයෝජන ඒ ක්‍රියාදාමයෙන් අයුතු වාසි ලබන විදියට ණය ගැනීමේ ක්‍රියාදාමයේ පරිවර්තනය කරන්න. මහ බැංකුව කියන ආයතනයේ තිබිච්ච හන්ද තමයි අර්ජුන මහේන්ද්‍රන් කියන ගජමිතුර දාලා බැඳුම් කර හොරකම කළත් ඒවා වහගන්න බැරි වුණේ. ඒව එළියට ආවේ මහ බැංකුවේ නිලධාරීන් කට ඇරලා කියන්න පටන් ගත්තේ. නමුත් දැන් මොකද වෙන්නේ? මහ බැංකුවේ අතේ තියෙන බලය ඇමතිගේ අතට ගන්නවා. ඊට පස්සේ ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොලෙන් කෙටි කාලීන ණය ගන්නවා. ඒ ණය ගන්න බලය ඇමතිට ලබලා දෙනවා. ඒ ක්‍රියාදාමයට නිලධාරීන් කීප දෙනෙක් සම්බන්ධ වෙනවා. සිංගප්පූරුවේට වෙලා ඉන්න අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති වෙලා දුන්නු ගේම සිංගප්පූරුවට වෙලා ඉඳගෙන දෙන්න පුළුවන් නීත්‍යානුකූල පරිසරය මේ පනත මගින් හදනවා. යාළුවා නැවතත් මහ බැංකු අධිපතිගේ භූමිකාව සිංගප්පූරුවට වී රඟ දක්වනවා. මේකයි මේකේ ඇත්ත කතාව. මේ ගජ මිතුරු හොරා කෑමට තමයි මේ පනත ගේන්නේ. තමුන්නාසල තවදුරටත් මේ අපරාධ මේ පනතට අත උස්සලා කරන්නේ මහ බැංකු බැඳුම් කර හොරකම වගේ කීප ගුණයක හොරකමකට පාර හැරලා දෙන එක, පාර කපලා දෙන එක. මහ බැංකුව පළවෙනි වතාවට අගමැතිතුමාගේ විෂයපතයට යටත් කරගත්තෙත් ගේම දෙන්න. ලංකාවේ රටවැසියෙකු වන අර්ජුන මහේන්ද්‍රන්ව ගෙන්න ගත්තෙත් තකහණියම වැඩේ දෙන්න. වැඩේ දුන්නා අතේ පත්තු වුණා නැට්ට හිටන් ගොම සිංගප්පූරුවට වෙලා ඉන්න වුණා අර්ජුන මහේන්ද්‍රන්ට. දැන් සිංගප්පූරුවට වී සිටින අර්ජුන මහේන්ද්‍රන් හරහා මුල්‍ය වෙළඳපොලෙන් වැඩි පොලියට ණය ගැනීමේ පාර තමයි මේ කපන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, බිලියන ගණනක ණයක් ගන්නකොට 100%ක පොලිය අනුපාතයේ වෙනසක් කරලා ඒකේ ඒ අයුතු ලාභය තමන්ගේ සාක්කුවට දාගත්තම කීයක්ද කියලා හිතන්න. මේක ඇත්තටම සක්‍රිය බැරකම් කළමනා කරන පනත නෙවෙයි. බැඳුම් කර හොරකමට මගපාදන පනත. ණයවලින් හොරකම් කරන්න පොටපාද ගන්න පනත. මං අහන්නේ ලැජ්ජ නැද්ද? ලැජ්ජ නැද්ද? වෙන ආණ්ඩුවලට තිබුණේ ගාමිණී දිසානායකට කිව්වා මහවැලිය හදද්දි කොමිස් ගැහුවයි කියලා. අපේ ආණ්ඩුවට කිව්වා හයිවේ හදද්දි කොමිස් ගැහුවයි කිව්වා. ආදායමෙන් හොරා කන්න අනබනත් අටව ගන්න එක ලැජ්ජ නැද්ද? ගාමිණී දිසානායක මහත්තයා කොමිස් ගැහුවද නැද්ද අපි දන්නේ නැහැ. හැබැයි මහවැලිය තියනවා ඉතුරු වෙලා. හයිවේකෙන් කොමිස් ගැහුවද නැද්ද කෙසේ වෙතත් අධිවේගී මාර්ගයේ තියෙනවා ඉතුරු වෙලා. තමුන් වහන්සලා මොකක්ද අන්තිමට ඉතුරු වෙන්නේ? පොලි අනුපාතයේ මුල්‍ය වෙළඳපොලේ ඒ විදේශීය සමාගම් සමග කතා බහ කරගෙන අයුතු විශාල ලාභයක් ගානක් කපා ගන්න පුළුවන් වෙන පිළිවෙලට පොලි අනුපාතයේ කෘතිමව ඉහළ දාගත්තම ඒකෙන් තමුන් වහන්සලාගේ සාක්කු පිරෙයි. හැබැයි මේ රටේ ණය බර උසුරාගත නොහැකි ප්‍රමාණයකට බර වැඩි වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මගේ විශ්වාසයේ හැටියට හොරකමටම හරියන විදියට අලුතෙන් පනතක් ගෙනාවා නම් ඒ තමයි මේ පනත. මේකේ දෛවයේ සරදම තියෙන්නේ මේ නීති වෙනස් කරගෙන අලුතෙන් අනපනත් හදාගෙන බඳුන් කර හොරකම කලින් කරපු හොරකම එළියට ආවා. එළියට නොයන විදියට මුක්තියකුත් බලයක් හදාගෙන උසාවියට ගිහිල්ලා අභියෝග කරන්න බැරි විදියට අනපන තුද්දාගෙන වගන්තිත් ඇතුල් කරගෙන ඒ කියන්නේ හොරකම කරන්න පුළුවන් ඒකට විරුද්ධව නීතිය හමුවට යන්නත් බැරි කරගෙන මේ විදියට මේ නීතිය හදාගන්නේ රටේ ණය කළමනාකරණයටද? එතකොට මහ බැංකුවටත් නැති ආර්ථික විශේෂඥයෝ ඔය අගමැතිතුමාගේ යටතේ ඊළඟට ඉන්නවද? මහ බැංකුවේ ඉන්න මොලේ තියෙන මිනිස්සුන්ටත් වඩා මොලේ තියෙන මේ ඕකට ඉන්නවද? මහ බැංකුවට විවේචනයක් තිබුණේ නැහැ. අරුණ මහේන්ද්‍රන් එනකම් මේ රටේ මහ බැංකුවට විවේචනයක් තිබෙන්නේ නැහැ ණය කළමනාකරණය දුර්වලයි කියලා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙතුමාලා තාමත් පරණ කතන්දර ටිකම කිය කිය අවුරුදු 3ක් කාලෙ කෑවා. මිනිස්සු එකට උත්තර දුන්නා. උත්තර දුන්නට පස්සෙත් තාම ඒව කියවනවා. වෙන කියන්න දෙයක් නැහැ. නෙළුම් කුළුණලු. ලෝකේ තියෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි විනෝදාස්වාද කර්මාන්තය කියලා එකක්. තියෙනවා. සිනමා කෘතියක් හැදුවොත්, නාට්‍යයක් හැදුවොත්, ටෙලි නාට්‍යයක් හැදුවොත් ඒ විනෝදාස්වාද කර්මාන්තය. නෙළුම් කුළුණ අයිති වෙන්නෙත් ඔය විනෝදාස්වාද කර්මාන්තයට. ඒක හදලා ඉවරයි විවෘත කරන්නේ නැහැ. පොහොට්ටුව හින්දා. ඕක හැදුවම ඔකට ණයගත්තේ TRC එක. ඒ ණය ගෙවන්නේ TRC එක. ඕකේ උපයන ආදායම යන්නේ TRC එකට. ඕක විවෘත කරලා පෙන්නන්න අවුරුද්දක් දෙකක් යනකොට කොහොම ආදායමක් හොයන කුළුණක්ද කියලා. සන්නිවේදන ටවර් එක ඔබවට පත් වෙන්නේ මෙතන. රූපවාහිනී නාලිකාවල, ගුවන්විදුලි නාලිකාවල, ඒ සියලු නාලිකාවල තරංග පාලනය කරන තැන මෙතන. පිදුරු තලාගල ඉඳන් රූපවාහිනිය වැජඹුණාට, ස්වාධීන රූපවාහිනිය තව තැනක ඉඳන් වැජඹුණාට මුළු ලංකාවෙම මිනිස්සුන්ට හැම නාලිකාවක්ම එක විදියට පේන්න පටන් ගන්න ඔතන පටන් ගත්තම. ඒ නිසා මේ නෙළුම් කුළුණ කියලා අවමන් කරලා එක්සත් ජාතික පක්ෂ මිනිස්සුත් පිළිගන්නේ නැති ගොන් කතා කියලා තවදුරටත් 129ට බැස්සා මේක 25කට 24කට විතර බස්ස ගන්න හදන්න එපයි කියලා අපි එතුමන්ලගෙන් ඉල්ලා හිටනවා. වරාය ගත්තත් එහෙමයි. මේ රටේ නිවැරදි ආර්ථික උපාය මාර්ගික ගමනක් ගියා. ආව මොලකාරයෝ ටික. දැන් ආචාර්ය හර්ෂ මහත්තයා මට මතකයි මහමැතිවරණ කාලේ කියනවා වොක්ස්වැගන් සමාගම දැන් ගිවිසුම් අත්සන් කරලත් ඉවරයි, සතියෙන් පටන් ගන්නවා. අම්මපා මෙහෙම කටට එන විදියට බොරු කියන්නේ මේ ජාතියේ පුත්තු ටිකක් නම් මගේ අම්මා මුත්තා කාලේවත් මම දැකලා නැහැ. කොහොම කියනවද මන් දන්නේ. වොක්ස්වැගන් සමාගමෙන් නිවේදන නිකුත් කළා ලංකාවේ අපි කිසිම ආයෝජනයක් කරන්නේ නැත කියලා. ආචාර්ය හර්ෂ මට මතක හැටියට අර තුන් උලස් ලකුණ තියෙන රූපවාහිනී නාලිකාවේ පණ පිහිටවල කියනවා ගිවිසුම අත්සන් කරලා හතියෙන් පටන් ගන්නවා කියලා. එතුමට ආචාර්ය පට්ටම හම්බුනේ ඒ ජාතිය බුරු කීමෙන්ද කියලා මම දන්නේ නැහැ. රවි කරුණානායක මැතිතුමා කැමති ආචාර්ය හරිස ගැන මම මේ විදිහට කතා කරනවාට. එතුමගේ මුණ හිනාව. දැන් බලන්න මේ බැඳුම් කර හොරගමෙන් තමුන්නාසලට තමුන්නාසට වෙච්ච දේ බලන්න. හින ගැහුවා වගේ ඇමතිකම ගැලව්වා. හොරගමේ මහමොල කරු. තාලෙ ඉන්නවා ඇමතිකමේ. තමුන්නාංශ පිටිපස පෙළියට වෙලා කම්බුලටත් තියාගෙන කල්පනා කරනවා. මහා බැංකුව තමුන්නාංශගේ විශේෂපතේ තිබ්බෙත් නැහැ. අගමැතිතුමා නම් අද මම දැක්ක පාර්ලිමේන්තුවේ සභාගැබට ඇවිල්ලා පුටුවේ වාඩි වෙන්නේ නැතුව හිටගෙන තැන් තැන්වලට ගිහින් වෙනද කවුරුවත් mantri වෘත්ති දෙක වැඩිහා මම කතා කරන්නේ නැති අගමැතිතුමා දැන් තමුන්නාංශලත් එක්ක හරි සුහදව බොහොම විවේකීව කතා කරනවා. අඩු ගානේ බලන්නකෝ විශ්වාස බංගෙන් මේ දවස් කීපයකටවත් ඒ තත්ත්වය අපි හදලා දීපේක හොඳ නැද්ද? අගමැතිතුමාව දැන් තමුන්නාසලට සැලකිල්ලක් දක්වනවා කියලා දැනෙනව නේද? ඒ හතරවෙනිද වෙනකම් විතරයි ඊට පස්සේ ඒක නෑ මොකුත් නෑ. නමුත් එතකන් හරි තමුන්නාසලට එහෙම පොඩි වටිනකමක් අගයක් තමුන්නාසලට අහුම්කම් දෙන ගතියක් තමුන්නාසලත් එක්ක කතා කරන්න උනන්දුව දක්වන ස්වභාවයක් එහෙම ස්වභාවයකට මේ අගමැතිවරයා පත් කරපු එකක් කොච්චර ලොකු වැඩක්ද? විශ්වාසභංග යෝජනාව නැත්තම් ඔහොම හිටගෙන කතා කර කර ඉඳීද? නෑනේ. එතුමා පුටුවේ වාඩි වුණේ නැහැ. මන්නම් මේ හිටිය දැන් පැය දෙක තුනක් වාඩි වුණේ නැහැ. එතුමා සමානලට දැන් දැනටත් පුටුව නැහැ කියලා හිතිලා වෙන්නේ නැති. හතර වෙනිදා වෙනකන් තියේ. අපි ඊටම ඕනකමින් කියනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ රටත් එක්ක සෙල්ලම් කරන පාලකයන්ට වැඩිකල් දුවන්න බෑ. තමුනාසලා බලයට ආපු දවස් ඉඳන් මේ රටත් එක්ක සෙල්ලම් කරේ. ජිනීවා න්‍යායපත්‍රයට අනුව රණවිරුව දඩයම පටන් ගත්තයි. මේ රටත් එක්කයි තමුනාසලා සෙල්ලම් කළේ. එහෙම සෙල්ලම් කරන පාලකයන්ට වැඩිකල් අල්ලලා ඉන්න මේ රටේ බෑ. රාජ ඉතිහාසයේ අපිරික්සලා බැලුවත් ඒක තමයි අපිට දකින්න තියෙන්නේ. නිවැරදි රජවරුන්ගේ පාලන යුගය දිගයි. රටට හතුරු න්‍යාය පත්‍ර ගේන රජවරුන්ගේ පාලන යුගය කෙටි. දැන් තමුන්නාසලට පේනවා අද එක්සත් ජාතික පක්ෂ සාමාන්‍ය පාක්ෂිකයා ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාගරික මන්ත්‍රී තමුන්නාසලා මේ නායකත්වය පිළිගන්නේ නැහැ. මේ නීති හදාගෙන හොරකම කරන්නම අලුතෙන් නීති හදාගෙන කෑපට ගහන ආණ්ඩුව කගමැතිවරයෙක් තියාගෙන තමුන්නාසලා කොහොමද යන්නේ? මේ රටේ ආර්ථික වර්ධන වේගය 100%ට වඩා පල්ලෙහාට වැට්ටුවා. ඇත්ත ආර්ථික වර්ධන වේගය 2% මට්ටමේ තියෙනවා කියලා තමයි ආර්ථික විශේෂඥයෝ කියන්නේ. මේ රටට ආයෝජන ගෙනවෙයි කෝ එක ආයෝජනයක්වත් නැහැ. රුපියල දවසින් දවස කඩාගෙන වැටෙනවා. ව්‍යාපාරිකයට ව්‍යාපාරයක් සැලසුම් කරගන්න බැරුව තතනනවා. අද තියෙන මිල නෙවෙයි රුපියල හෙට. ඒ නිසා ඕනම කර්මාන්තයකට අමුද්‍රව්‍ය එන්නේ පිටරටින්. අමුද්‍රව්‍යවල මිල ඉහළ යනවා දේශීය කර්මාන්තවලත්. එපමණක් නෙවෙයි අමුද්‍රව්‍යවල මිල ඉහළ යනකොට විතරක් නෙවෙයි ආහාර අපනයන කරන ආහාරවල මිල ඉහළ යනවා. ආනයන කරන මිල ඉහළ යනවා. සියලුම ජන සමාජය අද ආර්ථිකමය වශයෙන් දැවැන්ත පීඩාවකට ලක් වෙලා. ඒවට ඒ බව තමයි පහුගිය පෙබරවාරි 10 කතිර විප්ලවයකින් මේ රටේ මහජනතාව පෙන්වුවේ. දැන් තමුන්නාසලට මහජනයාගේ විශ්වාසය භංග වූච්ච බව පෙබරවාරි 10 පෙන්වුවා. දැන් සභාගැබ තුල තමුන්නාසලට අවස්ථාව තියෙනවා ඒ මහජන මතය අනුව හිටගන්නවද නැද්ද කියලා තීරණය කරන්න. ඒ මහජන මතය අනුව හිටගන්නේ නැති කිසිම කෙනෙකුට මේ රටේ දේශපාලන අනාගතයක් පැවැත්මක් ඉතුරු වෙන්නේ නැති බව පමණක් අපි සාහිත කළා කියනවා. ඒ විතරක් නෙමෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඇයි මේ සක්‍රීය බැරකම් කළමනා කරන පනත ගේන්න තමයි ණය බරායි කියලා ණය බිල්ලෙක් මැව්වේ? දැන් අගමැතිවරයා අතට මේ බලය ගත්තම ඔය මේ හදන්නේ ඊළඟ ජනාධිපතිවරණයට ඡන්දදායකව සල්ලි වලට ගන්න. බිලියන ගාණක් එකතු කරගත්තම ට්‍රිලියන ගාණක් එකතු කරගත්තම ඒ සල්ලි ටික බෙදලා පුළුවන් නම් පට්ටම දික් කරගන්න. දැන් මේ දවස්වල තමුන්නාසලට සල්ලි මලු පිටින් හම්බ වෙන කාලයක්. සල්ලි ගා හෙල්ලෙන කාලේ හතර වෙනිදා වෙනකොට මන්ත්‍රීවරු කී දෙනෙකුට කී කෝටියක් හම්බ වෙලා තියෙයිද දන්නේ නැහැ. ඒ හම්බ වෙනව නම් සල්ලි ඒ සල්ලි වෙන සල්ලි නෙමෙයි. බඳුන් කර හොරගමෙන් උපයපු සල්ලි. අර්ජුන මහේන්ද්‍රලා එලෝසියස්ලා මෙස්සියලු දෙනාම එකතු වෙලා ගසා කාපු සල්ලි.
ගරු මුලසනාරුඩ මන්ත්‍රීතුමනි මේ හදන්නේ අලුතෙන් බැඳුම් කර හොරකම නීතියෙන් අභියෝග කරන්න බැරි වෙන තාලෙන් කරගෙන ඒකෙන් උපය ගන්න ආයුතු ලාභය විසි කරලා මේ රටේ මහජන මතය කොල්ල ගන්න පුළුවන්ද කියලා උත්සාහයයි යන්නේ. ඒකට තමයි මේ පනත ගේන්නේ. ඒකට තමයි මේ විශේෂ නීතිය හදන්නේ. ඒකට තමයි මේ කැහැපට ගහගන්නේ. හැබැයි වාසුදේව නානායක්කාර මැතිතුමා කිව්වා තමුන් වහන්සේලාට මහජනය ඉඩ දෙන්නේ නැහැ මේ ගමන තව වැඩි දුර යන්න. ගාල්ල නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුත් එකතු වෙලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති කරේපත් කරන්න ඒකට නගරාධිපතිවරයෙක්. කටුනායක නගර සභාවේ කටාන නගර සභාව එක්සත් ජාතික පක්ෂයේ නගරාධිපති කෙනෙක් වෙනුවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ඡන්ද දීලා රහස් ඡන්ද දීලා පොදු ජන පෙරමුණේ නගරාධිපති කෙනෙක්පත් කරන්නේ අන්න එනවා යන්න කියන පණිවිඩය දෙන්නේ අගමැතිතුමනි යන්න. මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව මීගමුව ප්‍රාදේශීය සභාව මහනගර සභාව බලංගොඩ ප්‍රාදේශීය සභාව මේ ඔක්කොම අද තමුන් වහන්සේලාට බලය ගන්න තිබිච්ච තැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බැස් සභාපතිවරයා නගරාධිපතිවරයා බවට පත් වෙනවා. ගාල්ල නගර සභාවත් මං කිව්වා. ඒ නිසා මන්ත්‍රීවරුන්ට මුදල් බෑග් දීලා තමුන් වහන්සේලාට මේක යන්තම් කොහොම කොහොම හරි ආම්බාම් කරගෙන යන්න පුළුවන් වුණාට පාදම ගැලවෙගෙන යනවා. පාදම ගැලවෙගෙන යනවා. තමුන් වහන්සේලාට ඡන්ද බීතිකාව තව වැඩි වෙනවා. පළාත් සභා මැතිවරණ කල් දාන උපාය උපක්‍රම හොයන්න පටන් ගන්නවා. ජනාධිපතිවරණයට පෙර ජනාධිපති ක්‍රමය අහෝසි කරගන්න පුළුවන් නම් ඒකටත් පොටක් පාද ගන්න බලනවා. ඒ නිසා ඉතාම පැහැදිලි එක්සත් ජාතික පක්ෂය මේසා විශාල බිඳවැටීමකට පිරිහීමකට ලක් වෙලා නැහැ. මීට කලින් පෙර ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂ ගරු මන්ත්‍රීවරුන්ට ඕන නම් මේ කොඩි විනය කපා ගන්න මේ වෙනම නීති හදාගෙන හොරකමටම ක්‍රමෝපායන් නිර්මාණය කරගෙන එන මේ ගමන නවත්තන්න. අන්න තමයි තමුන් වහන්සේලාට අවස්ථාව හතරවෙනිදා ගමේ එක්සත් ජාතික පාක්ෂිකයාගේ උවමනාව ඉල්ලීම නියෝජනය කරන්න ඕන නම් තමුන් වහන්සේලාට අන්න ලැබෙනවා හතරවෙනිදාට ඒකේ අවස්ථාව. ගම්වල එක්සත් ජාතික පාක්ෂිකයෝගේ අදහස තමුන් වහන්සේලාගේ ඇඟ ඇතුලේ වැඩ කරනවා නම් ඒ හැඟීම අර සල්ලි මල්ලට යටත් කරන්න තමුන් වහන්සේලාට ඕනේ නැත්තම් ආන්න ලැබෙනවා ඒකට අවස්ථාව හතරවෙනිදා. මම දන්න විදිහට නම් පෞගේ දවස්වල සල්ලි මල්ලු හම්බෙච්ච අය මේ මේ සභාවේ මේ වෙලාවෙත් ඉන්නවා. මට ඕන නම් කණෙන් කියත හැකි. අද උදේ එක්කෙනෙකුට කිංස්බරි හෝටලේදී බෑග් එකක් දුන්නා. මට නම් ආරංචි බෑග් අරන් මේ පාර වැඩේ දෙන්න යන්නේ. මේ පාර වැඩේ දෙන්න යන්නේ තමුන් වහන්සේලා මට ආරංචි විදිහට බෑග් අරන්. අපි මගේ ඉස්සරහා මේ ඉස්සරහා පෙළියේ හතරවෙනි පුටුවේ ඉන්න කෙනා තමයි බෑග් එක දුන්නේ. මේ පාර්ලිමේන්තුවේ ගත්ත එක්කෙනත් ගත්ත එක්කෙනා ඉන්නවා විජේතුංග මන්ත්‍රීතුමා. ඒ බෑග් එක ගත්ත කෙනත් මේක ඇතුලේ දැන් ඉන්නවා. විජේතුංග මන්ත්‍රීතුමා ඒ බෑග් එක ගත්ත කෙනත් දැන් මේක ඇතුලේ ඉන්නවා. කමක් නැහැ තමුන් වහන්සේලා බෑග් ගන්න. මේ නීත්‍යානු නීති වෙනස් කරගෙන
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්යි.
බැඳුම් කර හොරකම නීති වෙනස් කරගෙන අලුත් වටයකින් අර්ජුන මහේන්ද්‍රන්වත් සිංගප්පූරුවේ තියාගෙන අලුත් වටයකින් ණය වලින් හොරකම් කරන්න මේ කෑමට ගහන අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඒ ආණ්ඩුව තව දුරටත් පැවතිය යුතු නැහැ. ඒ නිසා තමයි ගරු මූලසනාරූඪ මන්ත්‍රීතුමනි හතරවෙනිදට මේ සභාව ඔප්පු කරලා පෙන්නයි විශ්වාසය පළ කිරීමේ එකක් අස්සම් කරගෙන යනවා නේද කිරියල්ල මැතිතුමා? තාම හරිය හමන් ගානක් විශ්වාසය පළ කළ නැහැ නේද?
ඒකේ දැන්
සභාවක්
අස්සම් කරලා තියෙනවා 100ක් 100ක්.
අයියෝ 100ද?
ඒ කියන්නේ තනිකර
හරි 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 මට ආරංචි 68යි
කියලා. නෑ ඒ කියන්නේ තනිකර එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පෙරමුණේ අය.
මට ආරංචි 68යි කියලා.
තව රිසර්ව් ඉන්නවා බර ගන්න.
හොඳයි හොඳයි. ජාතික පක්ෂයේ නෑනේ 100ක් බොරු කියන්න එපා. UMP 100ක් නෑ. පක්ෂයේ 82යි ඉන්නේ. 82යි ඉන්නේ. හොඳයි ගරු එනිසා ගරු මූලසනාරූඪ මන්ත්‍රීතුමනි මේ කොඩි විනය කපන්න ගමේ UMP පාක්ෂිකයත් ඉල්ලන හැම මිනිහෙක්ම ඉල්ලනේ කොඩි විනය කපන්න හතරවෙනිදට තමුන්වහන්සේලා අපි සියලු දෙනාම කටයුතු කරමු කියලා ආරාධනා කරමින් මේ සක්‍රීය බැරකම් පනත අලුත් බඳුන් කර හොරකමට ගේන පනත කියලා නැවතත් අවධාරණය කරමින් ඒකට විරුද්ධත්වය පළ කරමින් මම මගේ වචන ස්වල්පය අවසන් කරනවා. භූමි ස්තුතියි. මොකද අනේ ලදරු වලිප්පුවද?